මේ අද සාකච්ඡා කළ සූත්‍ර දේශනාවට සමගාමීව මීට විශේෂ සම්බන්ධතා ඇති ප්‍රායෝගික කරුණු අපි මූලික වශයෙන් සාකච්ඡා කරලා ඉන් අනතුරු අනෙක් පරිබාහිර කරුණු පිළිබඳව අපට සාකච්ඡා කරන්නට අවකාශය තියෙනවා. හොඳයි, එහෙමනම් අපි ධර්ම සාකච්ඡාවට යමු. අරුණමනතුංග මහත්මයා,
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. දැන් ස්වාමින් වහන්සේ ඉතාමත්ම අහලවත් බොහෝ විට අපිට අහන්න නැති ආකාරයේ විදිහට සති සංවරය පිළිබඳව අපිට පැහැදිලි කරා. එතෙන්දී ස්වාමින් වහන්සේ අපිට කියලා දුන්නා, දැන් අපි ගත්තොත් සම්පජඤ්ඤ පබ්බේ ගත්තොත් එතෙන්දී සතිපට්ඨානේ දැන් ඉස්සෙල්ලම මූලිකම අවස්ථාව හැටියට අපිට දකින්න පුළුවන් මම මේ කරන වැඩ ගැන මගේ අවධානයේ මගේ දැනුවත් බව ඇති වෙනවා. ඊට පස්සේ ස්වාමින් වහන්සේ අපිට කියලා දුන්න දෙවෙනි අවස්ථාවේදී මම වැඩේ ගැනත් අවධානය තියෙනවා, නමුත් මම කියන කොටස අයින් වෙන්න පටන් අරගෙන ඒ මම හදන මම කියන දේ හදන ඒ සති හිත දිහා බලන්නට අපි පටන් ගන්න. ඊට පස්සේ තුන්වෙනි කොටස තමයි මට අලුත් දෙයක් වගේ ටිකක් දැනුනේ. දැන් බොහෝ දෙනෙක් මේක පුරුදු කරනකොට දැඩි ආයාසයකින් වගේ තමයි පුරුදු කරන්න පටන් ගන්න. ඒතර තුන්වෙනි කොටසේදී ස්වාමීන් වහන්සේ විශේෂයෙන් අවධාරණය කරා එහෙම ඒ දෙකක් තියාගෙන ඒ වගේම එතන උත්සාහයකින් නැතිව මුදු බවකින් ඒ කාරණා දෙකම කෙරෙහි සමතාවයකින් එයාගේ ඒ සතිය ඒ නැත්තම් ඉංග්‍රීසි වචයෙන් කිව්වොත් අවේයනස් එක දියුණු කරන වොත් විතරයි අපිට සිහිය පිහිටවීම බුදුහාමුදුරුවෝ කියපු හැටියට කරන්නට පුළුවන් වෙන්නේ කියන එක. ඒකේ තුන්වෙනි කාරණය තව චුට්ටක් ස්වාමින් වහන්සේ සම්පජඤ්ඤ පබ්බේදී එතකොට ඉරියාපත පබ්බේදී වගේ අවස්ථාවකින් උදාහරණයක් අරගෙන අපිට පැහැදිලි කළොත් තවත් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙනවා. තෙරුවන් සරණයි.
දැන් ඇත්තටම අපිට මේ කොයි දෙයක් මුලදි පුහුණු කරන්න වෙන්නේ දැඩි ආයාසයකින් තමයි. මොකද දැන් අපි හුරු නැති වැඩක් නෙමේ කරන්න, ඒ කියන්නේ භාවනාවට යොමු වෙනකොට, විදර්ශනාවට යොමු වෙනකොට, සතිපට්ඨානෙ පුහුණු කරනකොට අපි සාංසාරික වශයෙන් අපිට යම් කිසි ප්‍රමාණයකට ඒවා හුරු කරලා තියෙන්න පුළුවන්. නමුත් ඒ හුරු කරලා තියෙන තැනින් ඔබට තව ඉස්සරහට තමයි අපි යන්න උත්සාහ කරන්නේ. ඒතකොට හැමතිස්සෙම වගේ මේ ගමනේ අපිට ඉදිරි පියවරක් තියන්න වෙනවා. ඒ ඉදිරි පියවර තියෙනකොට එතන තරමක් වෙහෙසකාරී වෙන්නට පුළුවන්. දැන් එක පඩියක ඉඳලා ඊළඟ පඩියට ගොඩ වෙනකොට අපිට පොඩි අස්ථාවර ගතියක් ඇති වෙනවා. මොකද අර තනි කකුලෙන් හිටගෙන ඊළඟ එක කකුලක් ඔසවලා තියන්න ඕන. එතකොට අපිට පහසු වෙන්නේ අර හිටපු තැනම හොඳට දෙපැත්තේ අත්තට අල්ලගෙන කකුල් දෙකම එකතන තියාගෙන ඉන්න. හැබැයි ඉදිරි පියවරකට යනකොට අපිට පොඩි අස්ථාවර ගතියක් දැනෙනවා. නමුත් එතනට ගිහිල්ලා කකුල් දෙක මෙතන තියාගත්තට පස්සේ ලොකු පහසුවක්, සැහැල්ලු බවක්, ස්ථාවර බවක් දැනෙනවා. එතකොට මේ ධර්මානුධර්ම ප්‍රතිපදාවේ ඔන්න ඔය ගතිය අපිට හැම විටම දැනෙනවා. ඔබතුමා කිව්වා වගේ යම් යම් තත්ත්වයක් තුල අපේ මනස හොඳට ස්ථාවර වෙනකොට ඇත්තටම අපිට ලොකු සැහැල්ලු බවක් දැනෙන්නට ඕන. එතන ලොකු නිකන් අරගලයක්, බලහත්කාරකමක්, දැඩි ආයාසයකින් එල්බගෙන ඉන්න, අමාරුවෙන් එල්ලිලා ඉන්න ගතියක් තිබුණොත් එහෙම අපිට ඒ තුල කල යුතු අනිත් වැඩ කටයුතු කරන්න බැරි වෙනවා. දැන් අපි බෝධිපාක්ෂික ධර්ම ගැන කතා, විශේෂයෙන් බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට, මාර්ග ධර්ම ගැන කතා කරනකොට අපි කතා කළානේ මේ 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 සතිය තිබිච්ච පමණට මේක බොජ්ජංගයක් වෙන්නේ නැහැ කියලා. සමාධිය තිබිච්ච පමණට බොජ්ජංගයක් වෙන්නේ නැහැ කියලා. බොජ්ජංගයක් වෙන්න නම් ඒකට එකතු වෙන්නට ඕන විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වස්සග්ග පරිණාමී. එතකොට විරාගයට යමුණු නිරෝධයට යොමු වුණු ඒ විමුක්තියට යොමු වුණු ගතිය, ඊළඟට ඒ ක්ලේශයන් අතහරින ගතිය. එතකොට ඒ විරාග නිස්සිත නිරෝධ නිස්සිත වසඟ පරිණාමී කියන මේ ගුණාංග හරියට මතු වෙන්නට අපිට ලොකු සැහැල්ලු බවක් තියෙන්නට ඕනේ. සැහැල්ලු සිතින් මේකට තව තව ගුණාංග එකතු කරන්නට ඕනේ. දැන් අපි අර අමාරුවෙන් එල්ලිලා ඉන්නකොට අපිට මේ කියන ගුණාංග එකතු කරගන්නට බෑ. නමුත් අපිට කරන්න දෙයක් නැහැ. මුලදී ආරම්භයක් හැටියට අපි ප්‍රගුණ කරනකොට අපිට ඉතින් වචන වශයෙන් කිය කිය වාක්‍ය වශයෙන් යන්තම් ගැටග ගහ අමාරුවෙන් තමයි මෙතන රැඳෙන්නට සිද්ධ වෙන්නේ. ඒක තමයි මූල ආරම්භයේ ස්වභාවය. දැන් උදාහරණයක් හැටියට ගත්තහම අපිට සාමාන්‍යයෙන් පය තියලා අපි යනකොට අපිට කකුල තියෙන එක ගැනවත් හරියට අවධානයක් නැහැ. එතකොට ඒ අවධානය නැතිකම නිසා තමයි කකුල අඩමානෙට තියලා ඒක පෙරලිලා ඇදගෙන වැටෙන්නේ. එතකොට අතපය හසුරුවනකොට අපිට අතපය හැසිරීම පිළිබඳවවත් අවධානයක් නැහැ හරියට. අවධානයක් නැති නිසා තමයි ළඟ තියෙන පිටිය හැප්පෙන්නේ. නැගිටිනකොට පිටිපස්සේ තියෙන මේසේ මුල්ලේ හැප්පිලා ආපහු අපි ඉඳ ගැස්ස වෙන්නේ. නැගිටිනකොට උඩ තියෙන මොකක් හරි ඔළුව වැදිලා ඔළුව පලා ගන්නෙ. එතකොට මෙහෙම ප්‍රශ්න ඇති වෙන්නේ අපිට අනුතරමින් මේ කය හැසිරවීම පිළිබඳවවත් අවශ්‍ය තරම් අවධානයක් ගොඩක් වෙලාවට නැහැ. ඒ නිසා යෝගියා මූලික වශයෙන් අර ඒ කය පැවැත්වීම ගැන අවධානය පුහුණු කරන්න වෙනවා මූලික වශයෙන්. ඒක මූලික අවස්ථාව. හැබැයි ඒක සතිය කිය දැන් මම කියන්නට උත්සාහ කළේ සතිය කියලා කියන්නේ අර කය පවත්වන එක ගැන අවධානය පැවැත්වීම විතරක් නෙමෙයි. ඒකෙහි ප්‍රාථමික එක කොටසක් පමණයි. එතකොට හැබැයි ඒ කොටසක් ඕනේ මේකට. ඒ කොටස ගැන අවධානය ගිලිහිලා ගිහිල්ලා අපිට මේක කරන්න බෑ. ඒතකොට ඒක තියාගන්න ඕන. ඒක තියාගන්න කොහොමද කියන එක තමයි දැන් අර ඉරියාපත මානසිකාරය සම්බන්ධව හැම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යතා යතාව පනස්සකයෝ පනීහිතෝ හෝති තතා තතානම් පජානාති. මේ කය යම් යම් ආකාරයකට පවතිනවද ඒ විදිහට ඒ පිළිබඳව සිහිය පිහිටුවාගෙන දකින්න. එතකොට සිහිය පිහිටුවාගෙන දකින්නකොට අර කයේ ක්‍රියාකාරීත්වය කයේ පැවැත්ම පිළිබඳව අවධානය පවත්වනවා වගේම ඒ අවස්ථාවේදී මනසේ ක්‍රියාකාරීත්වය ගැන අවධානය යොමු කරන්න ඕනේ. එතකොට එතනට එන්නට තමයි සම්පජඤ්ඤ කාණ්ඩයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමක් කරන්න හදනකොට ඒ කරන ක්‍රියාව ගැන විතරක් නෙමෙයි ඒ ක්‍රියාව කිරීමේ අර්ථය ගැන සිතන්න. සාත්තක සම්පජඤ්ඤය, එතකොට සප්පාය සම්පජඤ්ඤය, ගෝචර සම්පජඤ්ඤය, ඊළඟට අසම්මෝහ සම්පජාය. සාත්තක කියලා කියන්නේ මේකේ අර්ථ සම්පන්න බව. ඒතර අර්ථ සම්පන්න බව හිතනවා කියන තැනට යනකොට අර ඉන්ද්‍රිය ගැන අවධානය, අරමුණ ගැන අවධානයෙන් විතරක් ඒක කරන්න බෑ. එතනින් තව ගැඹුරකට යන්න ඕනේ. මේක කවර අර්ථයකින්ද, කවර පරමාර්ථයකින්ද මේක කරන්නේ? අන්න තමන්ගේ සිත දිහාට හැරෙන්න වෙනවා ඒක. ඊළඟට සප්පාය, මේක සුදුසුද, කොහොමද මේක සත්‍ප්‍රාය වෙන්නේ? එතකොට සිහිය පිහිටුවාගෙන කොහොමද මේක කරන්නේ? අන්න සිත දිහාට හැරෙන්නට සිද්ධ වෙනවා. ඊළඟට ගෝචර, මේක මේ අවස්ථාවට ගැලපෙනවද? මගේ චරිතයට ගැලපෙනවද? මම ඉන්න ස්ථාවරයට ගැලපෙනවද? මගේ ප්‍රතිපදාවට ගැලපෙනවද? එතකොට මේ මේ වෙලාවයකට ගැලපෙනවද? මේ අවස්ථාව ඒකට ගැලපෙනවද? දැන් මේ හැම දෙයක් ගැනම අවධානය යොමු කරන්න ඕන. එතකොට කරන ක්‍රියාව අරමුණ ගැන අවධානය තියාගන්නවා වගේම මේ සමස්තය පිළිබඳව පරීක්ෂා කරලා බලන්න. ඒත් එක්කලා අසම්මෝහ සම්පජඤ්ඤ. අසම්මෝහ කියලා කියනකොට මෙතන සත්වේ පුද්ගලයේ ආත්මයක් කියන සම්මත ස්වરૂපයෙන් ඔබට ගිහිල්ලා සත්ත්ව පුද්ගල ආත්ම ස්වરૂපයක් නැති මේ නාම රූප ධර්ම සමූහයක් එකට එකතු වෙලා ක්‍රියාකාරී වෙන ආකාරය දකින මට්ටමට තමන් අවදිමත් වෙනවා. එතකොට අන්න දැන් අර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ගැන මූලික අවධානය යොමු කරලා ඊට පස්සේ සමස්ත ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අපි හසරවන්නේ කවර පදනමක් මතද කියලා විචක්ෂණ වෙන්නට බුදුරජාණන් වහන්සේ අර සම්පජඤ්ඤ කාණ්ඩයේදී විශේෂයෙන් අවධානය යොමු කරනවා. ඉතින් අපි සතිපට්ඨාන සූත්‍රය ගැන පැහැදිලි කරනකොට අපි නැවත නැවත සිහිපත් කළා මේ සම්පජඤ්ඤ කාණ්ඩය ඉතාමත්ම වැදගත් වෙනවායි කියලා. අපිට විශේෂයෙන් අපේ ආධ්‍යාත්මික අරමුණු, ඉලක්ක, පරමාර්ථ මොනවද කියලා හරියට හඳුනා ගන්න. එතකොට මේ කරන වැඩේ අර්ථවත්ද නැද්ද කියලා තේරුම් ගන්න, මේක කුසලයක්ද අකුසලයක්ද කියලා තේරුම් ගන්න, මේක යෝග්‍යද අයෝග්‍යද කියලා තේරුම් ගන්න. මේ හාත්පසින් පරීක්ෂා කරනකොට අපිට අරමුණ ගැන විතරක් අවධානය පවත්වන්නට බෑ. මේ සමස්ත හේතුඵල ක්‍රියාවලිය දැන් තුන්වෙනි අවස්ථාව, දැන් පළවෙනි අවස්ථාව අපි කතා කළේ අරමුණ ගැන අවධානය පැවැත්වීම, දෙවෙනි අවස්ථාවේ අරමුණට සාපේක්ෂව ක්‍රියාත්මක වන මනෝභාවයන් ගැන අවධානය පැවැත්වීම, තුන්වෙනි අවස්ථාව තමයි මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරී අන්‍යෝන්‍ය සම්බන්ධතාවය. මේ නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගෙන විදී යන ආකාරය, අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ, මේ සමස්ත යථාර්ථය පිළිබඳව අවධානය යොමු කෙරේ. එතකොට එතනට එනකොට තමයි සති සම්පජඤ්ඤ කියන තැනට පැමිණේ. ඉතින් අන්න ඒ බඳු සතිපට්ඨානයක් තමයි අපිට ලෝකේ යථාර්ථය දකින්නට උපකාර වෙන්නේ. කෙලෙස් දුරු කිරීමේ මේ සංවරය හැටියට අපිට උපකාර වෙන්නේ. ඉතින් ඔය වගේ තැනකට මනස පුහුණු වෙනකොට ඊටාම සැහැල්ලු, ඊටාම නිදහස් බව, ඒ தත්ත්වය ටික ටික පුහුණු වෙනකොට ඇත්තටම සතිය හරියට පිහිටනකොට මුල් අවස්ථාවේදී උනත් ඒ නිදහස් බව තියෙනවා. ඒ කියන්නේ සතිය කියලා කියන්නේ කුසල චෛතසිකයක්නේ. එතකොට එතන අර වෙහෙස කර බව, ඒ අමාරුවෙන් ගැට ගහගෙන එල්බගෙන ඉන්න ගතියක් නෙමෙයි. සතිය මතුනොත් ඒ සුළු වෙලාවට හරි ඒ සැහැල්ලුව Tamanට දැනෙනවා. ඉතින් අර ඒක උත්පාදනය කරගන්නට වෙහෙසීම තුළ යම් කිසි වෙහෙස කර බවක්, කර්කශ බවක් අපට මුලදී දැනෙන්නට පුළුවන්. නමුත් ඒ සතිය කියන தත්ත්වය හරියට ජනිත වුණොත්, ඉපදුනොත් ඔබතුමා කිව්ව විදිහේ හරි සැහැල්ලු ගතියක් දෙනවා. ඒ නිසා අපි හරියට සිහිය පිහිටවාගෙන නැද්ද කියන බව තීරණය කරගන්නට හොඳම මිනුම් දණ්ඩක් තමයි ඒ කියන සැහැල්ලු බව අපි තුල තියද නැද්ද කියලා අවදියෙන් සිටීම.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේ මොකෙම දිගුවක් හැටියට දැන් අපි ආස්වාස ප්‍රස්වාසයේ ඒ සම්බන්ධ භාවනාවක් කරනවා නම් එතකොට හුස්ම ගැටෙන තැන හරි පිට වෙන තැන හරි දැනීම පමණක් නෙවෙයි, ඒ බලන සිතත් අපිට දකින්නට
අනිවාර්යයි.
සාහයක් නිතුව අර මූලික தত্ত্ব පුරුදුනාට පස්සේ ඊට පස්සේ පුළුවන් වෙනවා.
දැන් ගොඩාක් දෙනා කියන්නේ දැන් ටික වෙලා කරනකොට ආස්වාස ප්‍රස්වාසය ටික ටික අඩු වෙලා ගිහින් නැති වුණා. ඊට පස්සේ මොකක්වත් නැහැ. දැන් එතනින් පස්සේ කරන්න දෙයක් පුහුණු වෙලා නැහැ. දැන් එතනින් පස්සේ හරිනම් තමන්ගේ දැන් ආස්වාස ප්‍රස්වාසය දැනෙන්නේ නැත්තම් ඒ නිදහස් අවස්ථාව තමයි අපිට මේ නාම රූප ධර්මයන් පිළිබඳව ඉතාම සියුම් අවධානය යොමු කරන්න හොඳම අවස්ථාවක් ඒක. නමුත් ඒ එතනදී ඊට පස්සේ එතනින් එහාට මොකද්ද කරන්න කියන එක තමන් තේරෙන්නේ නැහැ. ඇයි එහෙම දෙයක් ගැන යොමු වෙලා නැහැ? දැන් සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මේ තවත් සූත්‍රවලදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ සතිපට්ඨානය කොහොමද අර මේ ආනාපාන සතිය කොහොමද සතර සතිපට්ඨානයම වැඩෙන හැටියට ආනාපාන සති සූත්‍රයේදී උන්වහන්සේ පැහැදිලි කරනවා ආනාපාන සතිය ආරම්භ වෙන්නේ එතකොට කායानुපස්සනාවක් හැටියට. නමුත් ඒකෙන් කායानुපස්සනා, වේදනानुපස්සනා, චිත්තानुපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨානයම වැඩෙන ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ සතර සතිපට්ඨානයම වැඩෙන ආකාරයට තමයි අර පීති පරිසංවේදී පස්සසිස්සාමෙති සික්කති ඔයාදී මේ කරුණු 16ක් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තानुපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතර සතිපට්ඨානයම වැඩෙන ආකාරය.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වගේම ওই සම්බන්ධ බොහොම ලස්සන තව සූත්‍ර දේශනාවකුත් තියෙන උද්දේශ විභංග සූත්‍රය. එතෙන්දී අර මේ දැන් අපි බුදුහාඳුරෝ කියලා දෙන සමාධි භාවනාවේදී අපි ධානවලට පිවිසුණත් ධානය තුල හිර වෙන්නේ නැතිව ඒක දිහා ඔය විදිහට බලන්න පුළුවන් හැකියාව දිනු කරගත්තොත් එතකොට එතන විශේෂ ධාන තත්ත්වයක් එතන ඇති කරගන්න පුළුවන්.
අනිවාර්යෙන් දැන් අර දැන් අපි කතා කළානේ මීට පෙරත් අර දැන් සමාධිය බොජ්ජංග ධර්මයක් හැටියට, සමාධිය මාර්ගාංගයක් හැටියට වැඩෙනකොට ඔය ඔබතුමා කියන ඒ සැහැල්ලු බව සහ අර විමුක්තියට සමගාමීව විමුක්තියට ඉලක්ක කොටගෙන ඒ දිසාවට යොමු වෙච්ච සමාධියක් තමයි වඩන්නේ. එතකොට ඒකේ හිර වෙච්ච මේ ධානයට ඇලුම් කරගත්තු ඒක තුල නිනව නැති ගතියක් නෙමෙයි, ඒකාග්‍රතාවයේ තියෙනවා. හැබැයි ඒකාග්‍රතාවය පාවිච්චි කරන්නේ අර කෙලෙස් ප්‍රහාණය කිරීමේ අරමුණ සහිතවයි. එතකොට තමයි ඒක බොජ්ජංගයක් බවට පත්
වෙන්නේ. එහමයි ස්වාමින්වහන්සේ, බොහොම පැහැදිලි. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.